ජාතියේ මහා සදහම් මන්දිරය ප්‍රඥා රූපවාහිනී නාලිකාව වෙතින් මෙම උතුම් සද්ධර්ම දේශනාව විකාශය කිරීම සඳහා ප්‍රධාන ධර්ම දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ ගල්කිස්සේ පදිංචි ශ්‍රීමතී විජේසිංහ මහත්මිය විසින්. උතුම් වූ ධර්ම දානයෙන් ජනිත වන මහ පුණ්‍ය ශක්තියෙන් පරලෝ සැපත් දෙමව්පියන් වන විශ්‍රාමික මුල්ගුරු ලියනෝරිස් වෙරළුපිටිය පියාණන්ටත් හා විශ්‍රාමික උපගුරු WTS ලියනෝරිස් වෙරළුපිටිය මෑණියන්ටත් මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කුසල් අනුමෝදන්ව භවගාමී සසර සැපවත්ව කල්යාණ මිත්‍ර ඇසුර ලැබී උතුම් වූ නිර්වාණාව බොහෝදේ සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරනවා. එමින්ම දායකත්වයේ දරූ මහත්මියටත් එතුමේගේ ස්වාමි පුරුෂයා වන සෝමපාල විජේසිංහ මහතාටත් සුජීවත්ව සිටිනා වූ සියලුම සහෝදර සහෝදරියන්ටත් ඔවුන්ගේ තුදරුවන් මුණුවරු මිනිබිරියන්ට හා සියලුම ඥාති හිතමිත්‍රාදීන්ට තුනුරුවන්ගේ පිහිට ආශිර්වාද ලැබේවා. ඔවුන් නමින් පරලෝසපත් සියලු ඥාතීන්ට මේ ධර්ම දානමේ කුසල් අනුමෝදන් වේවා. ගෞරවනීය ධර්මදේශකයන්න් වහන්සේටත් සියලුම මහා සංඝරත්නයටත් පතන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණාව බෝධේ සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරනවා. එම ප්‍රාර්ථනාවන් එසේම වේවා කියා ආශිර්වාද කරනවා.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දෙනාම ඉතාම ශ්‍රද්ධාවෙන් අදත් මෙමැදිරි පරිශ්‍රවයට එකතු වෙලා තිබෙන්නේ ධර්මශ්‍රවණය කරන්නටයි. අද මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ ගල්කිස්සේ පදිංචි ශ්‍රීමතී විජේසිංහ මහත්මිය සහ පින්වත් පිරිස. එතුමිය ඇතුළු පින්තුන්ට අපි ආශිර්වාද කරනවා. මේ ගෞතම බුද්ධ ශාසනයේම මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නට මේ පින්තුන්ලා සියලු දෙනාටම මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සුපින්වත්නි, මේ ජීවිතයේ අවබෝධය කරා යන බුදුරජාණන්සේගේ ශ්‍රාවකයා තුල තියෙන්න ඕන සිහිය සහ නුවණ ගැන ඊට යොමු වන දේශනාවක් කරන්න කියලා තමයි මාතෘකාව තියෙන්නේ. පින්වත්නි, මේ ජීවිතයේ තුල සිහි නුවණ කියන එක තිබ්බහම තමයි ඉන්ද්‍රිය ධර්ම දියුණුවෙන් පටන් ගන්න. සිහිනුවන නැති වෙනකොට ඉන්ද්‍රිය ධර්ම දුර්වල වෙනවා. ත්‍රිඉන්ද්‍රිය ධර්ම නැතුව මුකුත්ම කරන්න බෑ. සත්‍යාවබෝධය කියන එක තමා තුළ වැඩෙන ඉන්ද්‍රිය ධර්මයන්ගේ පරිමාව අනුව වෙන දෙයක්. දැන් ඉන්ද්‍රිය ධර්ම කියලා කියනකොට මොනවද ඉන්ද්‍රිය ධර්ම? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ତତ୍ର මේවට මිනිස්සු එච්චර වටිනාකමක් දෙන්නේ නැහැ. ඕවා ඉතින් හොඳට අපි අහලා තියෙනවනේ කියලා මිනිස්සු අහපු නැති මොනවා හරි ගැන උවමනාවෙන් හොයනවා. ඉතින් අහපු නැති ඒවා කියලා જાතියක් නැහැ. සත්‍ය අවබෝධය සම්බන්ධ එකම පණිවිඩය අපිට කියන්න වෙයි. එක 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 විදියට එක එක භික්ෂුන් වහන්සේලා එක මතු කරලා දක්වනවා. එක එක හාඳුරු එක එක විදියට ඒවා මතු කරලා දක්වනවා. ඉතින් මේ මතු කර දැක්වීම කියලා කියන්නේ බොහොම විශේෂ දෙයක්. එක එක විදියට තමයි ඒ ස්වානසලා එක මතු කරන්නේ. පින්වත්නි, සිහිනුවන ගත්තට පස්සේ සිහිනුවන මත දියුණු වෙන ගුණධර්ම තුල තමයි අරහත්වේ ගැඹෙලා තියෙන්නේ. මේ සිහිනුවන මතින් වැඩෙන මූලික ගුණධර්ම වලට අපි කියනවා ඉන්ද්‍රිය ධර්ම කියලා. ඒ ඉන්ද්‍රිය ධර්ම වල තියෙනවා පැති දෙකක්. පැති කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එකක් තමයි සම්මා දිට්ඨියට අදාළ කොටසක් තියෙනවා. ඒක කොටසක් තියෙනවා සම්මා දිට්ඨියට අදාළ කොටසක්. තව කොටසක් තියෙනවා මාර්ග ඥානීට අයිති කොටසක්. සම්මා දිට්ඨියට අදාළ විදියට සිහිනුවන පදනම් කරගෙන යම් කෙනෙක් තුල ඉන්ද්‍රිය ධර්ම වැඩුණොත් එයා බොහෝ විට සුගති යනවා. එයා දුගතියට වැටෙන්නේ නැහැ. සිහිනුවන ගොඩාක් තියුණු වෙලා මාර්ග ඥානීට අදාළ විදියට ඉන්ද්‍රිය ධර්ම වැඩුණොත් තමයි අරහ සෝවාන් වෙන්නේ. මඟඵල ලැබෙන්නේ නැත මාර්ගඵල නැහැ. ලංකාවේ මාර්ගඵල නැත්තේ ඇයි නා? මාර්ග ඥානීයට අදාළ විදියට සිහිනුවන පදනම් කරගෙන ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්නේ නැහැ. ලංකාවේ ගොඩාක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් ඒක. ලංකාවේ මිනිස්සු ඊතාලි ඉන්නවා මොකක් හරි මේ ධර්මයේ අවුලක් වෙන්නේ නැති. එතම කවුරු හරි වෙන දේශකයෙක් හොයාගමු. අලුතෙන් බණ අහන්න කෙනෙක් බලමු. කිකි කියනවා දැන් මම දැන් එනකොට දැක්ක එක පණිවිඩයක් එක මහත්ය කියලා තිනවා. එයාට මේ අපේ දේශනා ළඟදී අහන්න පටන් ගත්තා. ඉතින් ඒව දැන් මං අහගෙන යනවා කියලා. ඉතින් අර මාර්ග ඥානීයට අදාළ විදියට ධර්මයේ හදාගත්තේ නැත්නම් ඉතරහටත් ඔය ටික තමයි වෙන්නේ. යා තව දේශකෙක් හොයාගන්නවා. හොඳට බලන්නකො ඔයාලගේ ජීවිතේ මෙච්චර කල් දේශකයෝ මාරු කළා මිසක් මාර්ග ඥානීය හැදුවද ඔයගොල්ලෝ කියලා. ඒතර මාර්ග ඥානීය කියන්නේ දේශකයෙකුට හදලා දෙන්න පුළුවන් එකක් නෙමෙයි. මාර්ග ඥානෙම කාටවත් හදලා දෙන්න බෑ. තම තමා හදා ගන්න ඕන. ඔය පින්නතුන්ලා තමයි ඒක හදා ගන්න ඕන. ඒතර මේ මාර්ග ඥානෙට අදාළ විදියට ඉන්ද්‍රිය ධර්ම දියුණු නොවුනොත් සුගතියයි. ගොඩාක් වෙලාවට සුගතිය යනවා ඇත්තටම. නමුත් මේ මාර්ගඵලේව අදාළ නැහැ. එතකොට අපිට මාර්ගඵල ලැබෙන්නේ කොයි මට්ටමේද? සත්‍ය ඥානේද? කෘත්‍ය ඥානේද මත? මාර්ගඵල වලට කියන්නේ කෘත ඥානෙ කියලා. සාක්ෂාත් කරගෙන. එතකොට ඒක ඔය පින්නතුන්ලා ඉන්න ජීවිතේට බාධාවක්ද? නැහැ. බාධාවක් නැත්තේ ඇයි? කෘත ඥානයට එකතු වෙනකොට ඔයාලට ආසන්න වශයෙන්ම කැඩිලා යන්නේ දිට්ටි ආශ්‍රව ටික විතරයි. පංචස්කන්ධය තුල මම ඉන්නවා, මා තුල පංචස්කන්ධයක් තියෙනවා කියන ගතිය විතරයි කැඩිලා යන්නේ. කාමාශ්‍රව එහෙම කැඩෙන්නේ නැහැ. දිට්ටි භවආශ්‍රව එහෙම කැඩෙන්නේ නැහැ. අවිජ්ජාශ්‍රව කැඩෙන්නේ නැහැ. එහෙනම් මේ සෝවාන් වෙනවා කියන එක බැරි දෙයක් එහෙම නෙමෙයි. හෙයි ඔගොල්ලෝ ඉන්න මට්ටමේ ඔය වාඩි වෙලා ඉන්න විදියටම ඔය කන බොන විදියටම ඔය අඳින පළඳින විදියටම ඔය ගෘහස්ත ජීවිතය ඇසුරු කරන විදියටම ඔය පින්නතුන්ලාට අවබෝධය කරා යන්න පුළුවන්. හැබැයි ඔය ඒ කියන්නේ දැන් අපි උත්සාහ කරන්න ඕනේ යටත් පිරිස සෝවන්නවත් වෙන්නනේ. සෝවන්නවත් වෙන්න උත්සාහ කරන්න ඕනේ. තේ සෝවන් වෙන්න උත්සාහ කරන කෙනා ඒ සෝවාන් වෙන්න උත්සාහ කරන කෙනාට මහ විශාල කෙලෙස් කඩන්න නෑ ඇත්තටම. අපි තානින ගොඩාක් කෙලෙස් කඩන්න උනේ නෑ පින්නොත් එහෙම නෑ. එකයි ඒ කාලේ ගොඩාක් සෝවාන් උනේ. එක ගමක 500ක් සෝවාන්. පොඩි ගම්. මේව ගම් වුණාට මේ ගොඩාක් ජනාකීර්ණ නෑනේ. දැන් කොළඹ ගත්තොත් පොච්චර ලොකු ජනගණත්වයක් දෙවි. නම සෝවාන් වෙච්ච අය ඉන්නවද? එහෙමයි නෑ. ඒ කාලෙක ගමක පොඩි ගමක 500ක් සෝවාන්. බුදුරජාණන්සේක තැනක එක ගමක දිවදාලා ආනන්ද මේ ගමේ 500ක් සෝවාන් වෙලා හිටියා. අනුවක් සකට දාගාමී කියන. පණහක් අනාගාමි වෙලා හිටිය කියන. පොඩි ගමක. ඉතින් ඒගොල්ලෝ ඒ සත්‍ය අවබෝධයේ ස්පර්ශ කළේ ඒගොල්ලෝ ඉන්න ජීවන චර්යාව ලොකුවට වෙනස් කරගෙන නෙවෙයි. ඒක ලොකුවට වෙනස් කරගත්තේ නැහැ. හැබැයි අර දිට්ටි ආශ්‍රව ටික කඩලා දැම්මා. එතකොට ඒ දිට්ටි ආශ්‍රව ටික කැඩෙනකොට ඒ ශ්‍රාවකයා සෝතාපන්නනෙක්ට සිහිනුවන ඕනමයි. සිහිනුවන නැත්තම් බෑ. කෙනෙක් භික්ෂුවක් ළඟට ඇවිල්ලා කියන්න පුළුවන් මාව සෝවාන් කරන්න බැරිද? තමන් දැක්කා ඒක භික්ෂුවක් කියනවත් මේ ළඟදී. මට මතකයි මේ ඔය ඉන්දියාවෙ ඉඳලා ඇවිල්ලා පැවිදි වුණා කියලා කියන එක හාඳුරු කෙනෙක් ඉන්නවා. ඇතර මේ ඉන්දියාවෙ ඉඳලා අපු කෙනෙක් නෙමෙයි. එහෙම කියන්නේ මිනිසුන්ද? එයා මේ කොළඹ හිටපු කෙනෙක්. එයා එයා කියනවා මට මේ මන් දැක්ක මටත් හම්බෙලා කියලා තියෙනවා ඒ කාලේ. ඉතින් කියලා තියෙනවා මන් සෝවාන් කරන්න පුළුවන් මට කියලා තියෙනවා. ඉතින් මම බැලුවා මෙයා ලොකු දෘෂ්ටියකට අහු වෙලා ඉන්නේ. මං හිමීට අයින් වුණා ඉක්මනට. ඇයි? ඉතින් ලෝකේ බුදුරජාණන් වහන්සේවත් බෑණි කරන්න. භාග්‍යවතුන් වහන්සේට බැරි කී බැරි සෝතාපන්න කමක් මේ භික්ෂුවට පුළුවන්ද කරන්න? බෑ කරන්න. එහෙනම් කතා කරන්න දක්සයි. එච්චර තමයි. එහෙනම් සෝවාන් වෙනවා කියන එක එන්නේ කුමක් මතද? සිහිනුවන මතින් තමන් තුළ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්න ඕන. ඒක සම්මාදිට්ඨියට අදාළ වැඩෙනකොට ස්වර්ගය. ස්වර්ගගත වෙන්නේ ස්වර්ගයට යනවා කියන්නේ. ඒක මාර්ග ඥානයට අදාළ විදියට වැඩෙනකොට සෝතාපන්නකම. සෝතාපන්නකමට පත්වීම කියන එකට අපි කියන්නේ මොකද්ද? කෘත ඥාන. ඔකනේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන කියලා. සත්‍ය ඥානේ මොකද්ද? සම්මාදිට්ඨි. කෘත්‍ය ඥානේ මාර්ග ඥානේ. කෘත ඥානේ සෝතාපන්න. ඉතින් මේ ලංකාවේ මිනිසුන්ට මේ සත්‍ය අවබෝධය සම්බන්ධ, පණිවිඩය සම්බන්ධ නිශ්චිත ස්ථිරසාර චිත්‍රයක් නැහැ. නිශ්චිත අදහසක් නැහැ. ඒගොල්ලෝ බලන් ඉන්නේ මොකටද දන්නවද? මොනවා හරි අහන්න. මොනවා හරි කියනවනම් ආන්දරු මොකක් හරි අමුතු එකක් කියනවනම් අන්න කැමති. මොනාරේ අමුතු එකක් කියනවනම් හරි කැමති. ඉතින් මිනිසුන්ගේ අවධානය යන්නේ වෙන විදියකට. මම හිතන එක පොදු තත්ත්වයක් ඇත්තටම. අර වෙනස් දෙයක් සම්බන්ධ මිනිසුන්ගේ අවධිකම වැඩිනේ. එතකොට දැන් අපිට සෝවාන් වෙන්න මේ කාලේ බැරි නෑ. සෝවාන් වෙනවා නම් ඒ ශ්‍රාවකයා තුළ දැන් අපි බලමු සිහි නුවණ කියන්නේ මේ සමස්ත ගුණධර්ම රැඳිලා තියෙන මට්ටම. මොන සිහි නුවණ කියන්නේ මොකද්ද කියලා දැන් තේරෙයි මේක කියද්දී. සිහි නුවණ ඉතින් අපි කියලා තිනවා තමයි සාත්තක සම්පජඤ්ඤ, සප්පාය සම්පජඤ්ඤ, අසම්මෝහ සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ කියලා. සිහිනුවන සම්බන්ධ කතා කරද්දී ප්‍රධාන සම්පජානකාරී බවට අදාළ මූලික තත්ත්වයන් හතරක් තියෙනවා. හැම වෙලාවකම අරමුණු ප්‍රතිබද්ධව ගනුදෙනු කරද්දී පින්වත්නි සාර්ථක අසාර්ථකත්වයේ විමසන යහපත අයහපත විමසනවා. ඒ වෙලාවේ විමස ගන්න පුළුවන් බෑනේ අපිට බෑනේ. වැරදිලත් මාසයක් ගියන් පස්සේ තමයි වැරදුනා කියලා හිතේරෙන්නේ. සිහිනුවන කියන්නේ වැරදිනකොටම දැනගන්නවා. වැරදුනා ඉවරයි දැන්. අද බලන්නකෝ එහෙම නෑ. අද වරදිනකොට ඒක සාධාරණීකරණය කරනවා. අද වෙලා තියෙන්නේ අන්න එහෙම එකක්. අද වරදිනකොට එයා කරන්නේ ඒක එයා සාධාරණීකරණය කරනවා. සිහිනුවන නැතිකමට තමයි එහෙම කියන්නේ. අද මොනවා හරි කෙලෙසේකින් බැටකාලා එයාට අකුසල සංස්කාරයන් ඇස් වුණොත් එයා ඒක අකුසලේ හැටියට දරා ගන්නව වෙනුවට එයා කියන්නේ ඇත්තටම මට මෙහෙම වුණේ මෙන්න මේ දේ නිසා. සිහිනුවන නැතිකමට භික්ෂුවක් හරි කමක් නැහැ කෙලෙස් සාධාරණීකරණය කරනවා නම්. කෙලස් ටික සාධාරණීකරණය කරනවා නම් එයා එහෙම කරන්නේ ඇයි? එයා එහෙම කරන්නේ සීනුවන නැතිකමට. බුද්ධ කාලේ එහෙම නැහැ. බුද්ධ කාලේ වැරදුනොත් වැරදුනා එච්චරයි. ඒකට මේ අපේ මිනිසු කතා කරන්නේ අවංකකම කියලා. මේ අවංකකම කියන එක එන්නේ සිහිනුවණත් එක්ක. තමන්ගේ හෘද සාක්ෂියට අවංකකම කියන එක සිහිනුවණේ මූලික தত্ত্বය. ඇයි ඒ අවංකකම තිබ්බොත් මායාව නැහැ. මායාකාරී බව නැහැ. ඔයාට මේ වැරදුනා නේද? අනියෝ වැරදුනා නේ බලන්න. අද මොකද කරා? අද නෑනීම වැරදු. ඔව් වැරදුනා. ඒ වැරදුනා කියලා කිව්වත් එයා මොකොමද කියන්නේ? වැරදුනා. හැබැයි මෙන්න මෙහෙම වුණේ එක. මටත් පොඩ්ඩක් ඇහුම්කම් දෙන්න කියලා මිනිසු කියන්නේ. මටත් කියන්න දෙයක් තියෙනවා. මටත් කියන්න අවස්ථාවක් දෙන්න කියන්නේ ඇයි? කෙලස් නිසා. කවුරු හරි කෙනෙක් කියනවනේ මගේ පැත්තෙන් උත් මට කරුණු දක්වන්න දෙන්න පොඩි අවස්ථාවක් කියලා කියනව නේද? කෙලස් වලට ඔයි කියන්නේ. ධර්මයක් තිබ්බනම් ඒක යා උපේක්ෂාවෙන් දරා ගන්නවා. ලෝකෙට උත්තර බැඳලා වැඩන්නේ නෑනේ. දැන් ලෝකෙට උත්තර බැඳා කියලා දැන් මොකද්ද වෙන්නේ යහපත? උත්තර බඳින්න බඳින්න උභාවඥාවට පත් වෙන. හොඳට බලන්නකො. යම් තැනක වරදක් වෙලා ඒක සාධාරණීකරන්න යනකොට ලෝකයා ඔබේ කතාව පිළිගන්න ලෑස්ති නැහැ. එනිසා ලෝකයට ලෝකයේ දුවන රටාවට දුවන්න දීලා ඔබ ලෝකෙින් පැත්තකට වෙන එකයි සිහිනුවන තියෙන ශ්‍රාවකයාගේ தত্ত্বය. හැබැයි සිහිනුවනේ මූලික தত্ত্বය තමයි අවංකකම. සමහර අය හරි අවංකයි නේ. හොඳට බලන්නකො. හරි අවංකයි. දැන් සමහර මුළු ජීවිතේ ධර්මයක් හම්බෙලා නෙමෙයි බොහොම අවංකයි. අවංකකම ඇවිල්ලා තියෙන කලසේ සසර සිහිනුවන දියුණු කරලා. සංසාරය සිහිනුවන දියුණු කරලා. ඒකයි නිකම් අවංකකම ඉන්නේ. හරි අවංකයි. ඒක සසර සිහිනුවන දියුණු කරපු කම. දැන් සසර සද්ධාව දියුණු කරාම ඒකත් පේනවා. ඒකත් මේ ජීවත් වෙන රටාව ඇතුලේ හොඳට පේනවා. සමහර අයගේ සද්ධාව එයාට කවුරුත් උගන්වලා නෙමෙයි නිකන් එනව ඇතුලේ. දැන් මන් දන්න එක මහත්යෙක් හිටියා. ඒ මහත්යගේ සද්ධාව හොලවන්න බෑ. පොඩ්ඩක්වත් එයාගේ සද්දාව හොලවන්න බෑ. ඇයි එයාගේ සද්දාව හොලවන්න බැරි? එයාගේ සද්දාව හොලවන්න බැරි. එයාට ලොකුට දහම් දෙනුමුකුත් නැහැ. හොලවන්න බෑ. සසර සද්දාව වඩලා. සසර යා හොඳට සද්දාව වඩලා. හොඳට සද්දාව දියුණු කරලා. එයාගේ ජීවිතේ හොත්තට සද්ධාව දියුණු කරලා. ඒ නිසා ඒ සද්ධාව දියුණු කරලා තියෙන කමට එයා තුල පින්වත්නි සද්ධාව දියුණු කරලා තියෙන කමට මෙහෙත් සද්ධාවේ ලකුණු තියෙනවා. ලකුණු තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේට උනත් කිට්ටු වෙන්න තියෙන අවකාශය වැඩි. දෙම පහු දවස්වලත් කිව්වා දැන් මේ දවස්වල දලදා ප්‍රදර්ශන යනවා. කිලෝමීටර් ගානක් පෝලි. කිලෝමීටර් ගානක් පෝලින්නේ. පින්වත්නි පුදුමයි කියන්නේ මිනිස්සු මේ පදික මාරුවේ නිදාගත්තනේ. මිනිස්සු නිකම් මේ පාරේ ඇවිදින කොටසේ මිනිස්සු නිදාගත්තේ මේ දවස්වල. ඒගොල්ලෝ හැම පාරේ නිදාගන්න උනායි නෙමෙයි ඇත්තටම. ඒගොල්ලෝ හොඳට ගෙවල් දොරවල් තියෙන යාන වාහන තියෙන හොඳ සුව පහසු ඇඳ ඇතිරිලි තියෙන අය මේ මහපාරේ නිදාගත්තා. ඇයි ඒගොල්ලෝ මේ පදික වේදිකාවේ නිදාගත්තේ? ඇයි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්නේ? ඒ නිදාගත්තේ නිදාගන්න වෙන තැනක් නැතුව නෙමෙයි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නිදාගත්තා. එතකොට දනදා වහන්සේ වඳින්න නයි කිව්වෙ මේ බුදුහාමුදුරුව දකින්න යනවා කියලා. අපේ බුදුන් අපි දැක්කා කියලා නේ මිනිස්සු කිව්වේ. සද්ධාව වඩලා සසර. දැන් මට මතකයි මේ පහුගිය කාලේ මම ගියා ওই ගම්පොළ පැත්තේ පන්සලකට. එහි හිටියා මිනිහෙක් වැඩ කර කර. මිනිහෙක් වැඩ කර කර හිටියා. දැන් මේ අපි වන්දනා කරන්න යන්න වාහනෙට ගොඩ වෙනකොට බලන්න මේ මිනිහගේ ජීවිත ධර්මයක් නැතිකම. ඒ මිනිස්සෙකු අපොයි ඔහොම වඳින්න කිහිං ගඩන්නේ නැහැ. අපිට නෙමෙයි කිව්වේ මිනිසුන්ට. හරි අපිරිසුදු වෙලා ජරා ජීර්ණ වෙලා එහෙම වඳින්න යන්න හොඳ නැහැ. ඔහොම නෙමෙයි වඳින්න යන්න ඕන. එයා දලදා වහන්ස ගැන දන්නෙත් නැහැ, සද්ධාවකුත් නැහැ. නිකම් මේ පාරේ වෙලෙන මේ සාමාන්‍ය විදිහට ඉන්න මිනිස්සෙක්. එයා කියනවා ඔහොම වඳින්න. ඒ කියන්නේ එයා දැන් මේ ගම්පොළ කියන්නේ මහනුවර දලදා මාලිගාට බොහොම කිට්ටුයි. මාර්ගයට යන්න නැතුව ධර්මයක් නැති මිනිහා අර අසත්පුරුෂකමට කේක කතා කියනවා. ඔහොම නෙමෙයි ඉලුවන්ින්ද යන්න ඕන. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ සැබෑ පාරිශුද්ධිය කිව්වේ ඇතුළාන්තය. දවස්වල් දෙකක් මිනිසුන් ආනේ නැතුව තමයි මේ මහපාරේ ඉන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ශාසනයකට ගරහණේ තැනක් නෙමෙයි. මොකද සැබෑ පාරිශුද්ධිය කිව්වේ කෙලෙසුන්ගෙන් සිත මිදුණුකම මිසක් නාපු නැතිකම නෙමෙයි. හොඳට නාගත්ත මිනිසුන්ගේ ඇතුලේ කෙලෙස් වැඩ කරනවා නම්, රාගයේ බලවත් නම්, ද්වේෂයේ බලවත් නම්, මෝහයේ බලවත් නම්, ඡන්දයේ බලවත් නම්, නන්දියේ බලවත් නම්, තෘෂ්ණාව බලවත් නම්, උපාදානයේ බලවත් නම්, තණ්හාව බලවත් නම්, අකුසල සංස්කාර බලවත් නම්, ඒ බලවත් වෙච්ච එක අකුසල සංස්කාරයන් බලවත් වෙච්ච එක ඇතුලේ එයා උදීහවණාගෙන හිටියත් බුද්ධ ශාසනයේ පාරිශුද්ධිය කියලා ඒකට පැහැදිලි කරන්නේ නැහැ. බුද්ධ ශාසනයකට පිරිසුදුකම කියලා කියන්නේ නැහැ. දැන් බලන්න අනුනුස්සය අර යන්න එයා යන්නෙත් නැහැ. අර වන්දනාවට එකතු වෙච්ච කෙනාට ගරහන විදිය කොහොමද? එහෙනම් ධර්මයක් නැති වුණාම සද්ධාවාදී ඉන්ද්‍රිය ධර්මයන්ට නිමි අවකාශය ලැබෙන්නේ. එයා ගරහණ්ඩයි හේතු හොයන්. ඔය පුළුවන් තරම් ලෝකෙට ගරහනව නේද? සිහිනුවණ නැතිකමට. දැන් මම මේ මොකද්ද කියන්නේ? සිහිනුවණ නැති මිනිහගේ තත්ත්වය. මොකද මේ මාතෘකාවේ තියෙනවනේ සිහිනුවණ ගැන යොමු වෙන ධර්ම දේශනාවක් කරන්න කියලා. එතකොට සිහිනුවණ නැති කෙනාගේ ලක්ෂණ එකක් මොකද්ද? අපි එකක් කිව්වා සිහිනුවණ නැති වෙච්ච හැම වෙලාවකම යා තුල අවංකකම නැහැ. අවංකකම නැහැ. සිහිනුවණ තිබ්බේ සිහිනුවණේ මූලික தත්ත්වය තමයි අවංකයි. අවංකයි. සිහිනුවණ නැති කෙනාගේ දෙවෙනි தත්ත්වය තමයි යා තුල කෙලෙස් උපදිනකොට යා කෙලෙස් සාධාරණීකරණය කරනවා. ඔය සමාට යා පිළිගන්නවා කෙලෙස්ය. පිලිගන්නවා අර සිහිය මෝරන සිහිනුවන මෝරලා නැති කමට එයා හිතින් සාධාරණ කරනවා. ඔව් ඇත්ත වැරදුනා. මේ වැරදුනේ මේ නිසා. සිහිනුවන තියෙන කෙනා ඒ වැරදුනේ මේ නිසා කියලා උත්තර බඳින්න යන්නේ නැහැ. ඇයි? ලෝකෙට උත්තර බැඳා කියලා මට මොකද්ද වෙන යහපත? හන්දයි ඔයගොල්ලෝ ලෝකෙම වැඩ කළා කියලා අද වෙනකොට ඔය පින්නතුන්ලාට සිද්ධ වෙච්ච යහපත මොකද්ද? ලෝකෙට උත්තර බැඳා කියලා ඔය පින්නතුන්ලාට වෙච්ච යහපත මොකද්ද? මොකක්වත් වෙලා නැහෙනි. ලෝකෙ වැඩ කළා කියලා අරමුණුත් එක්ක හැප්පුණා කියලා අරමුණු වෙනුවෙන් ප්‍රතිචාර දැක්වුවා කියලා ඔය පින්නතුන්ලාට වෙච්ච ලොකු යහපතක් නැත. ලොකු යහපතක් නැහැ. එතකොට දැන් මේ ගුණධර්ම කියන්නේ සිහිනුවන මත වැඩෙනවා. එතකොට සිහිනුවන මත වැඩෙන ගුණධර්ම වලට අපි කියන්නේ සද්ධාව, වීරිය, සතිය, සමාධිය, පඤ්ඤා. ඕවා තමයි ගුණධර්ම. ලංකාවේ මිනිස්සු ගුණධර්ම කියලා හිතන්නේ වෙන මොනවද දේවල් වලට? ලංකාවේ මිනිස්සුන්ට ගුණධර්ම නැහැ ඇත්තටම ගොඩක් අයට. මොකද ඒගොල්ලෝ ගුණධර්ම කියලා හිතාගන්නේ වෙන මොකද්ද දෙයක්. මේ බුද්ධ ශාසනයේ ගුණධර්ම කියලා කියන්නේ සද්ධාවට පින්වත්නි, වීරියට, සතියට, සමාධියට, ප්‍රඥාවෙන් විමසන්න පුළුවන්කම. එතකොට මේ මූලික ගුණධර්මවල සුගතියට යන කෑල්ලක් තියෙනවා. සුගතියෙන් මාර්ග ඥානයට අදාළ කොටසකුත් තියෙනවා. ඒ මාර්ග ඥානයට අදාළ කොටසින් තමයි මෝක්ෂ මාර්ගය. ස්වර්ග මාර්ගය සහ මෝක්ෂ මාර්ගය කියලා අවකාශයන් දෙකක් තියෙනවා. ස්වර්ග මාර්ගය කියන්නේ සුගතියට යෑම. දැන් මෙච්චර කල් අපිට මතකයි ගොඩාක් තැන්වල කතා කළේ සුගතියට යන එක විතරයි. දැන් අපි මොක්ෂය ගැන කතා කරන්නේ. දැන් අපි බලමු සිහිනුවන එතකොට සිහිනුවනේ මූලික தත්ත්වයක් තියෙනවා. එහෙනම් සිහිනුවනේ අවකාශයන් තුනක් අපි දැන් කියනවා. මොකද්ද පළවෙනි එක? පළවෙනි එක තමයි මූලික බැලුව බැලමට සිහිනුවනේ දියුණුව. එයි අවංකයි. එම මූලික සිහිනුවන තියෙනකොට අවංකයියා. එනිසා යා පරිස්සම්. වරදින්ට යා දෙන්නේ නැහැ. නික අවංකයි හැම වෙලාවෙම අවංකයි. ලොකුවට අර මේ සතර සතිපට්ඨානේ වඩන ඒවා නැහැ. අවංකයි. ඒ වගේම යාට වරදිනකොට යා ඒක වැරදුන බව පිළිගන්නවා. ඒක සාධාරණීකරණය කරන්නේ නැහැ. මටත් කියන්න අවස්ථාවක් දෙන්න. මටත් කියන්න කතාවක් තියෙනවා කියලා ඉල්ලන්නේ. එතන මටත් කියන්න අවස්ථාවක් තියෙනවා කියලා ඉල්ලන්නේ නැතිකම කියලා කියන්නේ එයාට නිවෙන කමක් ඒක. නිවිච්ච කමන්නේ. දැන් බලන්න ලෝකේ ලෝකේ තමන්ටත් කරුණු කියන්න අවස්ථාවක් ඉල්ලනෝනේ. ඒකෙන් මිනිස්සු අධිකරණයට යන්නේ. මටත් කරුණු කියන්න ඕනේ කියලා අවස්ථාවක් ඉල්ලනවා. එතකොට මේ අවස්ථාව ඉල්ලන්නේ නැහැ සිහිනුවන තිබ්බොත්. ඒ සිහිනුවන තියෙන කෙනාට තව එයාට දෙවෙනි අවස්ථාවක් ඕනේ නැහැ එයාට කරුණු කියන්න. එයා දන්නවා හේතුඵල තියෙන්නේ ලෝකේ. හේතුවකින් තොරව ඵලයක් හටගන්න විදියක් නැහැ. දැන් මේ වර්තමානයේ මතුවලා තියෙන ඵලය හේතුවකින් හටගෙන තියෙන්නේ. බුද්ධ ශාසනයේ දැන් වචන දෙකක් තියෙනවා හේතුඵල කර්මඵල කියලා. බුද්ධ ශාසනයේ කර්මඵලවාදයක් නෙමෙයි. බුද්ධ ශාසනය කියන්නේ කර්මඵලවාදයක් නෙමෙයි හේතුඵලවාදයක්. ඒ හේතු අතර එක කැලලක් තමයි කර්මය. වැඩක් නැහැ ඉතින් කර්මී කර්මයේ කර්මඵල නීති ඉන්නේ කියලා මිනිස්සු කිව්වට බුද්ධ ශාසනයේ කර්මඵලවාදයක් නෙමෙයි. බුද්ධ ශාසනයේ හේතුඵලවාදයක්. ඒ හේතුඵල අතර හේතු අතර කර්මයක් සම්බන්ධයි. රූපේනම් කම්මජ රූප කියලා කැලලකුත් තියෙනවා. රූපේට අදාළ කර්මජ රූප කියලා කොටසකුත් තියෙනවා. ඍතුජ රූප කියලා කොටසකුත් තියෙනවා. හේතු ගොඩක් තියෙනවා. ආහාරයෙන් හටගත්ත රූප කියලා කොටසකුත් තියෙනවා. ගොඩක් තියෙනවා. ඒතරේ ගොඩකට කියන්නේ හේතු කියලා. ඒතර බුද්ධ ශාසනයේ හේතුඵල ගැන කියන. හේතුඵල ගැන දන්න කෙනා මට chance එකක් දෙන්න. මට තියෙනවා කියන්න කතාවක් කියලා ඉල්ලන්නේ. කවතාව කිසිම තැන් ඔයාලට මෙහි නිවන් දකින්න ඕන නම් මටත් එක chance එකක් ඕන කියන්න එපා. කවදාවත් ලෝකෙන් අවස්ථාවක් ඉල්ලන්න එපා. ලෝකෙ ඇතුලේ අවස්ථාවක් ඉල්ලන්න එපා. ඔහොම ලෝකෙ ගලන විදියට ගලාගෙන යන්න දෙන්න. ඔයාලා අවස්ථාවක් ඉල්ලුවා කියලා ලෝකෙ ඔයගලන්ගේ අවස්ථාවෙන් ප්‍රයෝජන අවස්ථාව ඔයාලා කරුණු දක්වීමට ලෝකය ලෑස්ති නෑ හුම් කන් දෙන්න. හොඳට බලන්නකෝ. එයා එයාගේ මත ඉන්නේ. හොඳට බලන්න ඒක හොඳට කල්පනා කරලා බලන්න. ඔබ කොච්චර කරුණු කිව්වත් එයා ඉන්නේ යාගේ අදහස. ඒකට ඇහුම්කම් දෙනවාගේ ආයතද ඇත්තද කියලා අහගෙන ඉන්නවා. එයා ඉන්නේ යාගේ මතේ. එහෙම දැඩි බවක් තියෙන එක කෙලෙසයක්. දැඩි බව කියලා කියන්නේ දැඩි බව කියන්නේ කෙලෙසයක්. ඒක මිනිස්සු දන්නේ. ඒකට කියන්නේ සාරම්බ තම්බ කියලා. තම්බ දැඩි. ඒක උපක්ලේශයක්. ඒ උපක්ලේශේ ගොඩාක් අය බැටකන දෙයක්. ඒ නිසා පින්වත්නි මේ ජීවිතයේ සත්‍ය අවබෝධය කරා මෙහිදී ඔයාලට නිවන් දකින්න ඕන නම් කවදාවත් මට chance එකක් ඕන මට තිනෝ කියන්න කියලා කවදාවත් ලෝකේ ඉස්සරහ හිට ගන්න එපා. එතන මේවා තමයි සිහිනුවනේ මූලික දත් මූලික తত্ত্বය. සිහිනුවනට අදාළ මූලික తত্ত্বය. එතකොට සිහිනුවනට අදාළ අපිට පුළුවන් කතා කරගන්න අවස්ථා තුනක්. අවස්ථා තුනක්. එතකොට සිහිනුවනේ මූලික తত্ত্বයට අදාළ දේවල් ගැන අපි කතා කළොත් මොනවද? අවංකයි. තමන් කරුණු ඉදිරිපත් කරන්න මැදිහත් වෙන්නේ නැහැ. ඒ ලෝකේ ලෑස්ති නැහැ නේ කහන්ද? ලෝකෙහිම සාධාරණයක් අධිකරණයෙන්වත් බලාපොරොත්තු නම් වෙන්න එපා පින්නවත්නි. පොලිසියෙන් බලාපොරොත්තු වෙන්න එපා සාධාරණය. කවදාවත් ඔය පින්නතුන්ලා අධිකරණයට ගියාට පස්සේ ලෝකේ අපි හිතනවා හොඳම අධිකරණ පද්ධතිය තියෙන්නේ මෙන්න මේ රටවල්වල හරිම නීති හරිම අකුරට ක්‍රියාත්මක වෙනවා හරිම ඒගොල්ලෝ පින්නවත්නි ඔක්කොම පෘථග්ජනයි. ලෝකේ දැන් අපි හිතනවා ලංකාවේ ආයතන ලංකාවේ තියෙන ප්‍රවෘත්ති ආයතන ලංකාවේ තියෙන ගුවන්විදුලි නාලිකා රූපවාහිනී නාලිකා බොහොම අන්තගාමීව වැඩ කරන්න කියලා කියනවා. BBC එකත් පැත්තකට කතා කරන්නේ. අල් ජසීරා වගේ ලෝකයේ තියෙන ප්‍රධාන මාධ්‍ය ආයතන පවා ඒගොල්ලෝගේ පක්ෂපාතීකමක් ඇතුලේ කියන නමුත් අපි හිතනවා අන්න ප්‍රවෘත්ති. බලන්න ඒගොල්ලන්ගේ මැදහත්ව කොහෙවත් පෘථග්ජන ලෝකේ මැදහත්කමක් නැහැ. ලෝකේ තියෙන ප්‍රධාන ප්‍රවෘත්ති ආයතන තියෙනවනේ. ඒවා බොහොම සාධාරණයි කියලා අපි හිතනවා. හැබැයි අපේ ප්‍රවෘත්ති දිහා බලලා අපි කියනවා වැඩන්නේ බලන්නකො මේක පැත්තකටනේ කතා කරන්නේ කියලා. ලංකාවේ නාලිකා එක එක පක්ෂ පාට වලින් වෙන් කරගෙන ඉන්නෝනේ අපි. මේ නාලිකාව මේ පාට, මේ නාලිකාව මේ පාට. පින්වත්නි, ලෝකේ යම්තා ප්‍රවෘත්ති නාලිකායක්ද ඒව ඔක්කොම පාටක් නියෝජනය කරනවා. ඒ පෘථග්ජන ලෝකේ හැටි පෘථග්ජන ලෝකේ මත විශ්වාසය තියන්න එපා. එහෙනම් පෘථග්ජන ලෝකේ මත විශ්වාසය තියන්න බැන්නම් පාලකෙක් මත විශ්වාසය තියන්න පුළුවන්ද? බෑ. දැන් අපි කලින් පාලනේ හොඳ නෑ කියලා අලුත් පාලනයක් පත් කළානි. දැන් මේ අය මත අපිට විශ්වාසය තියන්නත් බෑ, කලින් අය මත විශ්වාසය තියන්නත් බෑ, ඊට පස්සේ නාය මත විශ්වාසය තියන්නත් බෑ. ඇයි? මේ පෘථග්ජනයෝනේ පින්වත්නි, පෘථග්ජනයෝ මත විශ්වාසය තියන්නේ සිහිනුවන නැතිකමට. බිරිඳ මත, ස්වාමියා මත, දරුව මත විශ්වාසය තිබ්බමනේ බලාපොරොත්තු වෙන්නේ එයා මාව රකිවි, මං එයාව රකින්නෝ, මං ඔයාගේ අම්මා, මං ඔයාව රැක්කා, ඔයා මාව රකින්න ඕන මට බැරි කාලේ. කවදාවත් පෘථග්ජන ලෝකෙන් එහෙම අපේක්ෂාවක් දල්ව ගන්න එපා. ඒ අපේක්ෂාව දල්ව ගන්න එපා. පෘථග්ජනයා කියන්නේ විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඒකයි ලෝකෙන් නික්මෙන්න කියන්නේ, ලෝකෙ විශ්වාස කරන්න එපා කියන්නේ. හැමදාම බුද්ධ ශාසනයේ ওই පින්නතුන්ලාට පින්නත ලෝකෙ විශ්වාස කරන්න එපා, පුළුවන් තරම් ලෝකෙන් නික්මෙන්න කියලා කියන්නේ ඇයි? එහෙම කියන්නේ පෘථග්ජන ලෝකයේ මත විශ්වාස කරන්න බෑ. සිහි නුවණ තියෙන කෙනා මේ හැම තැනකදීම උපේක්ඛාසහගත. එහෙනම් සිහි නුවණේ මූලික தත්ත්වය මොකද්ද? හරිම අවංකයි. පුළුවන් තරම් අවංක වෙනවා. ඒ සිහි නුවණ තිබ්බොත් නේ අවංක වෙන්නේ. සිහි නුවණ තියෙන කෙනා තුල දැඩි බව නැහැ. සිහි නුවණ තියෙන මේ සාමාන්‍ය தত্ত্বය. එහෙනම් සිහි නුවණ ගැන බැලූ බැලමට කෙනෙක්ගේ දිහා බලලා අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම මේ සිහි නුවණ ටිකක් හොඳට සිහි නුවණ යම් තාක් දුරට ජීවිතේ තියෙන කෙනා ලෝකෙන් chance එකක් இல்லන්නේ, අවස්ථාවක් இல்லන්නේ. ලෝකෙන් අවස්ථාවක් இல்லන්නේ එපා. මටත් තියෙනවා කියන්නේ එක. එතකොට එයා සිහි නුවණ තියෙන නිසා එයා දන්නවා හේතු හේතුඵල තියෙන්නේ. ඒතර මේ මට්ටම මොකක් හරි මොකද ඇයි අපි සිහි නුවණින් දන්නව මට මහන්සි විතරයි ඉතුරු වෙන්නේ. හොඳට බලන්නකෝ, මම මැදිහත් වෙලා යම් තැනකදී මම නිවැරදි කියලා කරුණ ඉදිරිපත් කළොත් මගේ නිවැරදිකම ලෝකෙ පිළිගන්න ලෑස්ති නැහැ. එයා මනසින් හදාගෙන ඉන්න මට්ටම පිළිගන්නේ. එයා කලින්ම මනසට දාගත්ත චිත්‍රයක් තියෙනවනේ. ඒ චිත්‍රය ඇතුළේදී තමයි මාව කියවන්නේ. මම කොච්චර කරුණ කිව්වත් එයා ලෑස්ති නැහැ මාව මගේ තියෙන සමහරට මම ඇත්තටම සාධාරණයි. නමුත් මගේ සාධාරණත්වයේ ලෝකෙට වැඩක් නැහැ. ලෝකේ යන්නේ ලෝකයට යන්න ඕන විදිහට. ඒ නිසා මම අනවශ්‍ය විදියට මැදින් පැනලා කරුණු ඉදිරිපත් කිරීම කියන්නේ මහන්සිය විතරයි ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ මට වෙහෙසක් විතරයි ඉතුරු වෙන්නේ. මට මහන්සියක් විතරයි ඉතුරු වෙන්නේ. එතකොට මේ සිහිනුවන නැති වෙන හැම වෙලාවකම කෙලෙස් හදිසි කරනවා. කෙලෙස් කිට්ටු කරනවා, සමීප කරනවා අපේ ජීවිතේට. කෙලස් ගොඩාක් අපේ ජීවිතයට සමීප කරනවා. දැන් අපිට නිකන් ළඟයි වගේ ලෝකේ දැන් තේරෙන්නේ ඒකනේ. කෙලස් බලවත් නිසායි අපිට හොමී තෙන්නේ. කෙලස් දැන් ගොඩක් ළඟයි වගේ. ඒ කාලේ ඔය පින්වත්නි, ඔය අම්පාර පැත්තේ ඉඳලා කැලණිය වඳින්න ආපු මිනිස්සු ඒ කාලේ ගෙවල් ඉඩම් ලියලලු ආවේ. ඉඩම් ටික ලිව්වලු කලින්ම එන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් මාතරේ ඉඳලා මහියංගන සෑය වඳින්න යනවා නම් ওই 18 වංගුව හරහා පහළට යන්න ඕන. එතකොට මේ මිනිස්සු Tamange ඉඩකඩන් දරුවන්ට පවරලා වත්කම් බෙදලා දීලාලු යන්නේ. ඇයි? ඒ කාලේ නිකන් මහියංගනේ දුරයි වගේ. අම්පාරින් ඉන්න මිනිහෙකුට කැලණියේ දුරයි වගේ. අද ළඟයි වගේ දැනෙනව නේද? ඇයි? ඒ කෙලෙස් බලවත් වෙච්ච නිසා. කෙලෙස් බලවත් වෙනකොට ලෝකේ අපිට කිට්ටුයි වගේ දැනෙනවා. ඒක දර්ශනයක් පින්නොත්නි. ඒකට තාක්ෂණික ලෝකේ පවා අපට උදව් කරලා තියෙනවා. ඒ කාලේ කොළඹේනවා කිව්වාම ඉතින් මහ විශාල දෙයක්. මිනිස්සු කොළඹ දකින්නේ පොඩි තිරයකින් විතරයි, ටීවීකින් විතරයි කොළඹ දකින්නේ. කොළඹේනවා කියන එක ප්‍රකට නැහැ. දැන් එහෙම නැහැ. කොළඹ ගමට ගොඩාක් කිට්ටුයි, ළඟයි. කලින් කොළඹ තිබ්බ තැනමයි අදත් කොළඹ තියෙන්නේ. නමුත් එහෙම එහෙම මේ මානසික ධර්මතාවයක් ඒක. එතකොට එහෙනම් සිහිනුවනේ මූලික தত্ত্বයක් තියෙනවා. ඒක සිහිනුවන වැඩින එකේ මූලික தত্ত্বය තුළ යා අවංකයි. එයා කෙලස් කවදාවත් සාධාරණීකරණය කරන්නේ නැහැ. එයාට අවස්ථාවක් இல்லන්නේ නැහැ ලෝකෙින්. එයා කවදාවත් එයාට අවස්ථාවක් இல்லන්නේ නැහැ. මේ සිහිනුවනේ මූලික தত্ত্বය. සිහිනුවනේ සම්මාදිට්ඨියට අදාළ தত্ত্বයක් තියෙනවා. සිහිනුවන සම්බන්ධ සම්මාදිට්ඨියට අදාළ යම් தত্ত্বයක් තියෙනවා. මොකද්ද ඒ සම්මාදිට්ඨියට අදාළ தত্ত্বය? තමයි සිහිනුවන මත ಗುಣධර්ම සම්මාදිට්ඨියට සාපේක්ෂව බලනකොට. සම්මාදිට්ඨියට සාපේක්ෂව බලනකොට එතකොට දැන් ඊළඟට තව එකක් කියන්න ඕනේ. දැන් ස්වභාවයෙන්ම අවංක මිනිස්සු ඉන්නවනේ. ඒගොල්ලෝ සිහිනුවන පාවිච්චි කරලා නෙමෙයි අවංක වෙලා තියෙන්නේ, නිකම්ම අවංකයි. කෙලි කවදාවත් බොරු කියන්න කැමති නැහැ. ස්වභාවයෙන්ම යා අවංකයි. ස්වභාවයෙන්ම යා තුල දැඩි බව නැහැ. ස්වභාවයෙන්ම යා ලෝකෙට කරුණ ඉදිරිපත් කරන්න කැමති නැහැ. ඔය කියන එකක් කියපුවා වේ ආයි මගේ ඇඟේ වදිනවා. මං ඕන්නේ නැහැ මැදින් කරුණ කියන්න කියලා එයා පැත්තකට වෙනවා. නිකම්ම ඇවිල්ලා සිහිනුවනක් ගැන දන්නේ නැහැ. ඇයි? එයා සසර සිහිනුවන වඩලා. එයා සංසාරේ සිහිනුවන වඩලා තියෙනවා. සිහිනුවන වඩලා. ඉතින් මේ ලෝකෙට ඉදිරිපත් වෙන්න මැදිහත් වෙන්න දෙයක් නැහැ. දැන් දලඳා ප්‍රදර්ශනී ගියානේ. දැන් අපි දැන් ඉස්සලා කිව්වේ. එතකොට ඔය පින්නතුන්ලා කල්පනා කරන්ඩ විශාල කිලෝමීටර් 6ක් විතර දිග පෝලිං ඉද්දී මිනිස්සු ඉතින් රහසේ වැන්දා මිනිස්සු ගිහින්. පුද්ගලිකව වැන්දා. ඇයි? සසර සද්දාව වඩලා. කිලෝමීටර් ගණන් දවස් 3ක් පෝලිමේදී කෙනෙකුට ගිහින් දලඳා වහන්සේ වඳින්න හම්බ වෙනවා නම් සසර සද්දාව වඩලා. පෝලිම් පැනලා ගියා කියලා කතාවක් ගැන හිතන්න එපා. ඒතකොට ඒ වන්න බලන්න කරුණ ඉදිරිපත් කරන්න හිතින්නේ නැහැ. මං දවස් 3ක් 4ක් පෝලිමේ ඉඳලා වඳිද්දී ඔයා කොහොමද පැයෙන් වැන්දි කියලා ලෝකෙන් අහන්න හිතින්නේ නැහැ. ඇයි? සිහිනුවන තිබ්බම එයා දාන්නවා මං පෝලිං සති දවස් 3-4 ඉඳලා වඳිද්දී කවුරු හරි මිනිස්සෙක් ගිහින් දලඳා වහන්සේ වැඳනං හෝරාවකි. මට ලැබිච්ච නැති විශේෂ අවස්ථාවක් යාට ලැබිලා තිනු. ඇයි? සද්දාහව වඩලා සසර. ඒකයි. බුදුරජාණන් වහන්සේ එච්චර ඉක්මනට සම්මුඛ වුණේ ඒකයි. දැන් ඔයාලට පෝලිමින් මයික් එක අර කැමරාකාරයෙක් ඉස්සරහට ගිහින් මේ බලන්න අපි දවස් ගානක් ඉදදී අරයා බලන්න ආරම්භ කරා. ඒක අසාධාරණයි කියලා ලෝකෙින් සාධාරණ අසාධාරණ කතාවකට යන්නේ. එයාට තේරෙන්නේ. එතකොට කෙනෙක් කියාවි නෑ බලන්න ඉතින් ඔය කතාව ඔහොම කිව්වට ලෝකෙ අසාධාරණ. ඉතින් අසාධාරණ නිසා තමයි ලෝකෙට එන්නේ නැතුව තුන් භවෙන් නික්මෙන්න කියලා බුදුරජාණන් සෝදාලි. ලෝකෙ සාධාරණයක් නෑ. ඔගොල්ලෝ කියාවි නෑ ඔය කතාව ඔහොම කිව්වට ඒක කොච්චර අසාධාරණයිද? ලෝකෙ සමානාත්මතාවය කියලා කන්නේ නැහැ. ඒක බලාපොරොත්තු වෙන්න එපා. ලෝකෙ සමානාත්මතාවය කියලා එකක් නෑ ඇත්තටම. ඉතින් ලෝකය අසාධාරණයි කියලා තමයි අපිත් කියන්නේ. ඒක නිසානේ ලෝකෙට එන්න මෙපා කියලා භවය නිරුද්ධ කරමු අපි, දුන් භවයට අදාළ අභිසංස්කාර ටික ගලවලා දාමු කියලා ලෝකෙට නොපැමිණීමක් ගැන අපේ සාකච්ඡාවක් ඇති වෙලා තියෙන එකනේ. ලෝකයට එන්න ඕනේ නැහැ කියලා අපි සාකච්ඡා කරන්නේ ලෝකයේ අසාධාරණ නිසානේ පින්වත්නි. ඉතින් මෙහි මේ පුංචි පුංචි ඒවත් එක කොන්තර හදාගන්න වෙලාවක් නැහැ ඇත්තටම. පොඩි පොඩි දේවල් එක්ක හැප්පිලා තේරුමක් නැහැ. එතකොට දැන් අර මූලික ಗುಣධර්ම ඔය විදියට වැඩෙද්දී ඔයගොල්ලෝ අර පින්වත්නි ಗುಣධර්ම වඩා ගන්නකොට ಗುಣධර්ම වලට අවකාශය හදා ගන්නකොට ඔය පින්නතුන්ලා සම්මාදිට්ඨියට අදාළව ಗುಣධර්ම හදනවා. ඒත් සම්මාදිට්ඨියට අදාළ ಗುಣධර්ම කියන්නේ කණ්ඩ නැති මිනිහෙකුට බත් මුලක් දෙන එක, දන්සල්ට ගිහින් මේ කෝඩියල් බෙදෙන එක, ඒව හැම නෙමෙයි. ලංකා මිනිසු දැන් ඉස්සරහට ලැස්සෙන්නේ ඔකට තමයි. කඩල දාන්සලුයි මුං ඇටයි කිරිබතු යනවම දෙන්න තමයි දැන් ඉස්සරහට ලැස්ති වෙන්නේ. ඉස්සරහට වෙසක් නෙන්නේ. මිනිසුන්ගේ ඔළුවේ ගුණ ඒ විවිධ දැන් ඉස්සරහට වෙසක් එනවා. පින්වත්නි, ගුණධර්ම කියන්නේ ඉන්ද්‍රිය ධර්ම වඩන්න බුදුරජාණන්සේගේ නාමයෙන්. කඩල බෙදන්න ලැස්ති වෙන්න එපා. කඩල බෙදෙන එක මහලුකු හපංකමක් නෙමෙයි. තලි තියෙන මිනිහෙකුට කඩල කිලෝ 50ක් විතර අරගෙන තඹල බෙදන්න නී තියෙන්නේ. ඕක මොකද්ද? මේ කඩල බෙදන්න නම් ලැස්ති වෙන්න එපා. ගයක් ගයක් ගාන ගිහින් තලි එකතු කරන්න නම් ලැස්ති වෙන්න එපා. අපි මේ සසර ඕන තරම් කඩල කාපු જાතිය. අපිට මේ කඩල වල රහව ගන්නන්න ඕනේ නැහැ. හරි. අපිට ආම අනිවන සම්බන්ධ රසය අපිට ගෝචර නැහැ. අන්න ඒ රසයට කිට්ටු වෙන්න. ඒ රසයටයි කිට්ටු වෙන්න ඕන. බත් බෙදන එක මහාමුතු දෙයක් නෙමෙයි. අපි හොඳට බත් කාපු જાතියන්නේ තුන් වේලටම. ආයේ පොලි මිහිටගෙන බත් කන එකේ මොකද්ද අලුත් මැජික් එක? මේ පින්වත් නී කරුණා කරලා ඉස්සරහට මේ බත් පොලිං වල නම් හිටගන්න හිතන්න එපා. දැන් මිනිස්සු කියන්නේ තියෙන දන්සල් වඳින්න යනවා කියලා. මොකද දන්සලි වඳින්න තියෙන්නේ? දැන් මේ ලබන සතියෙන් පස්සේ පටන් ගන්න එක මේ කියන්නේ. මොකද වඳින්න තියෙන්නේ දන්සලි? සාස්තුණු වහන්සේට නිවන්දනා කරන්න තියෙන්නේ. පිනොත් නි වහාම දන්සල් වල හිටගන්න හිතාන ඉන්නවා නම් ඒක අයින් කරගන්න. දන්සල් වල පොලිම් පිරෙන්න ඕනේ. චිත්ත සමාධිය මිනිසු වෙනුවෙන් මිනිස් පොලිම් හැදෙන්න ඕන. සතර සතිපට්ඨාන වෙනුවෙන් මිනිස් පොලිමට එන්න ඕන. තමන්ගේ දුක දැකලා දුකින් මිදීම පිණිස ශ්‍රද්ධාව මුල් කරගෙන ගුණධර්ම වඩන්න මිනිසු පොලිමට ඉන්න ඕන. ඉමේ ධම්මා කුසලා ඉමේ ධම්මා අකුසලා කියලා කුසලා කුසලතාවයේ ඊතා මනවින් තේරුම් ගත්ත ශ්‍රාවකෙක් විදිහටයි පොලිමට ඉන්න ඕන. එතකොට ඒ නිසා පින්වත්නි අපිට මේ බත් කන එක අමුතු දෙයක් නෙමෙයි. සසර කොහොමත් හොතර බත් කාපු જાතියක් අපි. ඒ නිසා ආය අමුතුයින් බත් පොලිමට ඇවිල්ලා කාලා රස බලන්න තරම් ඔය බත් මුල් වල අමුතු මොකක්වත් නැහැ. හැබැයි සම්මා දිට්ඨිය මුල් කරගෙන අපි ඉන්ද්‍රිය ධර්ම වැඩුවොත් සිහිනුවන පාවිච්චි කරලා අන්න එතන තියෙනවා විස්මයක්. එතන තියෙනවා විස්මිත තත්වයක්. මොකක්ද ඒ විස්මිත තත්වය? ඒ විස්මිත තත්වය තමයි පින්වත්නි, ඒ විස්මිත තත්වය හොඳට දරා ගන්න. හොඳට ඒක තේරුම් ගන්න. තොට එතන සද්ධාව කියලා කියන්නේ මේ හොඳට බණ අහලා අහලා බුදුරජාණන්සට පහදිනවා. ඒ බණවලටත් පහදිනවා. ඒ බණ ඇතුලේ යම්කිසි නිවිච්ච යම්කිසි ආකාරයක නිවුණු උත්තමෙක් කිනුන නම් ඒ උත්තමයටත් පහදිනවා. එයා නිවිලා නැහැ තවම. එයා තුල පවතින ප්‍රසාදයේ පමණයි. අන්න ඔකට තමයි සම්මා දිට්ඨිය මුල් කරගත්ත සද්ධාව කියන්නේ. මාර්ග ඥානීයට අදාළ සද්ධාවක නිමි. එයා මේ වගේ මේ බණ අහලා අහලා ඒ බණ වලට පහදිනවා. පහදිනකොට ඒ බණ වදාළ භාග්‍යවතුන් වහන්සේටත් පහදිනවා. ඒ බණ වලටත් පහදිනවා. අනේ මේ ඇත්තනේ කියලා තියෙන්නේ. මේ කියාපු කතාව මොනසානං ඇත්තද කියලා ඒ බණටත් පහදිනවා. එයා ඒ බණටත් පහදිනවා. ඒ බණට විතරක් නෙමෙයි එයා පහදින්නේ. ඒ බණට පැහැදුණු කෙනා ඒ බණට පැහැදුණු කරා. ඒ බණ අහලා අහලා සම්පූර්ණයෙන්ම කාමාශ්‍රව දිට්ඨි ආශ්‍රව ටික අයින් කරලා සෝවාන් වෙච්ච, කාමාශ්‍රව ටික දුර්වල කරලා සකදාගාමි වෙච්ච, කාමාශ්‍රව ටික උදුරල දාලා අනාගාමි වෙච්ච, අවිජ්ජාශ්‍රවයි භවආශ්‍රවයි සම්පූර්ණයෙන් කඩලා දාලා අරහත්ත්වයට පත් වෙච්ච කියලා මෙබඳු උත්තමියෝ හිටියා කියලා පහදිනවා. එයා තුල වෙනද වගේම තියෙනවා කෙලෙස්. එයා තුල කාමාශ්‍රව හෙල්ලෙන්නෙත් නැහැ, භවආශ්‍රව හෙල්ලෙන්නෙත් නැහැ, අවිජ්ජාශ්‍රව හෙල්ලෙන්නෙත් නැහැ, දිට්ඨි ආශ්‍රව හෙල්ලෙන්නෙත් නැහැ. යාගේ සුපුරුදු විදියට තිනවා. හැබැයි පහදිනවා ඒකට. මෙහෙම දුරු කරාලුනේ කණ්ඩායමක්. රහතන් වහන්සේලා හිටියලු, මගපලලාභීන් හිටියලු. ඉතින් එයාලට පහදිනවා. එයා දැකලත් නැහැ සමහර විට. එයාට කිසිම අදහසක් නැහැ මගපල ගැන. පහදිනවා. ඔන්න ඔකට තමයි කියන්නේ සම්මා දිට්ඨියට අදාළ. මේක මෙන්න මෙතන තමයි සිහිනුවනේ ඉතයි. විශේෂ අවස්ථාව. එතන වීරිය කියන්නේ මොකද්ද? එතන වීරිය කියලා කියන්නේ යාට මේ කුසලයේ කෙනෙහි කැමැත්තක් තියෙනවා යගේ හිතේ. ධර්මයේ කෙරෙහි කැමැත්තක් තියෙනවා. අකුසලයේ කෙරෙහි අකමැත්තක් තියෙනවා. අධර්මයේ කෙරෙහි අකමැත්තක් තියෙනවා. හිතේ නිකන් තියෙනවා. ධර්මයක් වඩලා නැහැ. කුසල් වඩන්නේ නැහැ. අකුසල් දුරු කිරීම පිණිස ලොකු ඍජු ක්‍රියාමාර්ග මොකක්වත් නැහැ. හැබැයි එයාට තියෙනවා. කුසලයේමයි අකුසලයේමයි ධර්මයේමයි අධර්මයේමයි රතියේමයි අරතියේමයි කියලා එයා තුල ධර්මාධර්මතාවයේ කුසලා කුසලතාවයේ පිළිබඳ ඒවා දුරු කරන්න ඕන කියලා විතරක් හිතේ තියෙනවා නිගම් ජවයක් වීරියක් තියෙනවා ඊට පස්සේ මේ කුසලයේමයි අකුසලයේමයි කියලා එයාට ඒ වෙලාවෙම ඒ කුසලා කුසලතාවය තුළ මගේ සිතේ ස්වභාවය අඳුනගන්න හැකියාවක් තියෙනවා. නමුත් අකුසලතාවයේ ගලනවා හිතට. අධර්මතාවයේ ගලනවා. ගලනකොට එයා අඳුන ගන්නවා. නෑ මේක නම් අධර්මය. මේක නම් අකුසලය කියලා අඳුන ගන්නවා. ඒකට තමයි සතිය. සමාධිය කියන්නේ. සමාධිය කියලා කියන්නේ අර මේ අතීත අනාගත වශයෙන් සිත පවත්වන්නේ නැතුව හැම වෙලාවකම වර්තමානිය තුල හිත පිහිටුවාගෙන ඉඳ මේ දිනද වැඩ කරනවා. ඔෆිස් එකේ යනවා, කෑම උයනවා, වැඩ කරනවා. සිහිය තියෙනවා. සිහිය තියාන හොඳ සමා කුසලයේ මත ඒකාග්‍ර වෙච්ච සිතක් තියෙනවා. අරමුණු ප්‍රතිබද්ධව අවුල් නොවන මට්ටමේ පුළුවන් තරම් යා වර්තමානිය තුල ඉඳ පුළුවන් මට්ටමට යා තුල යම්කිසි සමාහිත බවක් තියෙනවා. වර්තමානයේ තරමුණු ප්‍රතිබද්ධව අවුල් නොවි කුසලයේ මත එකඟ වෙච්ච සිතක් තියෙනවා. ඒ වගේම යා මේ ජීවිතේ ජීවත් වෙන ගමං, ඔෆිස් යන ගමං, වැඩ ටික කරන ගමං, එයාට හැම වෙලාවකම දැනෙනවා මේ ආයතනයන් පදනම් කරගෙන අපි අත්දකින අත්දැකීම මොන තරම් දුකක්ද? මේක නම් දුකක් කියන අදහස හිතේ තියෙනවා. හැම වෙලාවකම යාගේ හිතේ තියෙනවා මේක දුකක්. මේක නම් දුකක්. ජී ඉපදිච්ච එක නම් දුකක්. ඉපදිච්ච මිනිහෙත් තුල රැස් වෙන අවිසංස්කාර ටික දුකක්. දුක නිරුද්ධ කරන්න වැඩමුකුත් නැහැ. ඔන්න ඔය ටික තමයි සම්මා දිට්ඨියට අදාළ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ප්‍රවණතාවය. දැන් ඔහොම මේ ටික දුකක් කියලා දැක්ක කියලා වර්තමානයේ අතීත අනාගත වශයෙන් හිත පවත්වන්න ඕනේ, වර්තමානයේ කුසලයේ මතයි මං හිත පවත්වන්න ඕනේ කියලා දැක්ක කියලා, කුසලයේමයි අකුසලයේමයි කියලා ඒ වෙලාවේ ආයන්තන් තේරුම් ගත්තා කියලා, කුසලයේ අකුසලයේ ධර්මීය අධර්මීය මැනවින් අඳුනා ගත්තා කියලා, අනේ මේ ධර්මීය අධාලේ බුදුරජාණන් වහන්සේනේ, මේ ධර්මී කොච්චර සුන්දරද, මේ ධර්මී නිවුණු නිකලෙස් මුනිවරු හිටියලුනි කියලා පැහැදුනා කියලා එයා නිවන් දකින්නේ. ඒ නිසා යාට උවමනා කරනවා. නිවන් දැකීම පිණිස මාර්ග ඥානය හදන්න. ඔන්න ඔක තමයි අන්තිම පියවර. මේකට මෙන්න මෙතෙන්ට තමයි මේ සමස්ත සම්පූර්ණ ගුණධර්ම වැඩ කරන්නේ. සිහිනුවන මත. ඒකයි සිහිනුවන නැතුව මුකුත් බෑ කියලා කියන්නේ. සිහිනුවන නැතුව පින්වත්නි මොකක්වත් කරන්න පුළුවන් කමක් නැහැ. හැම වෙලාවකම සිහිනුවන උවමනා කර. එතකොට මේ සම්මා දිට්ඨිය මුල් කරගෙන කතාව තමයි දැන් කියපු කතාව. ඉස්සල්ලාම කියපු කතාව ඒක සිහිනුවනේ මූලික தත්ත්වය. අවංකයි, දැඩි බව නැහැ, ලෝකෙට ප්‍රතිචාර දක්වන්නේ නැහැ, ලෝකෙන් සාධාරණී බලාපොරොත්තු වෙන්නේ නැහැ. ලෝකේ පාඩුවේ තිබ්බා මම මගේ පාඩුව ඉන්නවා කියලා හිතනවා. අතරමැදින් Tamanට අවස්ථාවක් இல்லන්නේ නැහැ ලෝකෙට කරුණු කියන්න. ලෝකෙට කරුණු කියලා වැඩක් නැහැ නේ. ඒ සිහිනුවනේ මූලික தත්ත්වය. දෙවෙනි தත්ත්වය තමයි මේ දැන් කියපු ටික. මාර්ග ඥානයට අදාළ කොටස මෙන්න මේකින් තමයි නිවන් දකින්නේ. මාර්ග ඥානයට අදාළ කොටසම හුත්තට යා දුක්ඛ සත්‍යයෙන් තමාව විමසනවා. දුක්ඛ සත්‍යයෙන් තමාව විමසනවා. ජරාවට ලෙඩ වෙනකොට, වයසට යනකොට, දිරනකොට, කැඩෙනකොට, බිඳෙනකොට, වැටෙනකොට එයා පින්වත්නි ඒ දිරන, කැඩෙන, බිඳෙන, වැටෙන කම දුකක් විදියට දකින්න. දිරෙන, කැඩෙන, බිඳෙන, වැටෙන කම යා දකින්නේ මොකක් විදියටද? දුකක් විදියට. මේ දිරෙන, කැඩෙන, බිඳෙන, වැටෙන ලෝකයකට මට මිබඳු සවිඥානික කයක් හටගත්තේ මා තුල අන් කවර දෙයක්වත් නිසා නෙමේ. පෙර මම තුල ගොඩ නැගිච්ච අවිද්‍යා සහගත සංස්කාරයන් පදනම් කරගෙන කියලා දුකේ සමුදයක් දකින්නවා. දැන් මේ වෙලාවේ ආයතනයන්ගෙන් ලෝකේ පරිහරණය කරද්දී අවිද්‍යාව මිශ්‍ර නැත්තම් සංස්කාර රැස් වෙන්නේ නැත්තම් දුක නිරුද්ධයි කියලා දකිනවා. ඒ නිරෝධයේ පිණිස බුදුරජාණන් වහන්සේ විසුද්ධ ගතවන පරිශුද්ධියට පත්වන අභ්‍යන්තර පිරිසුදුකම මුල් කරගත්ත වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ වදාලා කියලා දකිනවා. එහෙම දකින්න දකින්න එයාට ඒ දුක මතින් උපදිනවා සද්ධාවක්. අන්න ඒක මාර්ග ඥානයට සම්බන්ධයි. ඒකට අපි මොකද්ද කියන්නේ? දුක්ඛූප නිසා සද්දා. ඒකට කියන්නේ මොකද්ද? දුක්ඛූප නිසා සද්දා. එතකොට යාට කුසලයේ විදියට පේනවා මොකද්ද? කුසලයේ විදියට පේනවා පින්වත්නි, එයා තුල හටගන්න නිරන්තරයෙන් ගොඩනැගිච්ච සක්කාය දිට්ඨිය ආදී සංයෝජන ටික අකුසලයේ විදියට පේනවා. සක්කාය දිට්ඨියේ නිරෝධය, කියන්නේ දිට්ඨි ආශ්‍රව ටික කඩලා දාන එක කුසලයේ විදියට පේනවා. දිට්ඨි ආශ්‍රව දැමි සෝවාන් වෙන කෙනෙක්ගේ සිත ගැනයි මේ කියන්නේ. දිට්ඨි ආශ්‍රව කැඩුවමනේ සෝවාන් වෙන්නේ. දිට්ඨි ආශ්‍රව ටික, ඒ කියන්නේ සක්කාය දිට්ඨියට පේනවා කුසලයේ විදියට. දිට්ඨියෙන් නිරුද්ධ වීම, දිට්ඨි ආශ්‍රව වලින් සිත මිදීම යාට පේනවා මොකක් විදියටද? කුසලයේ විදියට. එයා වෙන කුසල් අහුලන්නේ නැහැ. දැන් අපි අද කුසල් කිව්වොත් ඔයාලා ලිස්ට් එකක් කියයිනේ මෙහි. කුසල් කියලා ලිස්ට් එකක් ඕගොල්ලෝ කියාවි. මෙන්න මේවා කුසල්, මේවා කුසල්, මේවා කුසල් කියලා කියයි. දැන් මෙතන එහෙම එකක් නැහැ. එයා දකින්නේ දිට්ටි ආශ්‍රව ටික, සක්කාය දිට්ටි අකුසලයේ විදියට. ඒක නිවන් මාර්ග පින්වත්නි මෙතක තියාගන්න මාර්ග ඥානීදී එහෙම විමසන්නේ. ඊට මෙහා පැත්තේදී විමසලා වැඩක් නැහැ. දිට්ටි සක්කාය දිට්ටි අකුසලයේ විදියට දිට්ටි ආශ්‍රව මිදීම, දිට්ටි ආශ්‍රව වලින් ආශ්‍රව දිට්ටි ආශ්‍රව ටික ක්ෂය වීම කුසලයේ විදියට පේනවා. අන්න ඒක මාර්ග ඥානීට අදාළ වීරිය. ඉස්සල කිව්වේ මාර්ග ඥානීට අදාළ සද්ධාව, දැන් මේ කිව්වේ මාර්ග ඥානීට අදාළ වීරිය. එතකොට යාට සක්කාය දිටියේ දුරු කිරීම පිණිස වීරියක් එනවා හිතේ. එතන සද්ධා විරිය සතිය. එතන සතිය කියන්නේ කෙලින්ම සක්කාය දිටියේ දුරු කිරීම පිණිස හිත වඩන්න පටන් ගන්නවා, භාවනා කරන්න පටන් ගන්නවා. කායानुපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන ආදී වශයෙන් වඩන්න පටන් ගන්නවා. එතන සමාධිය කිව්වේ අර වර්තමානයේ සිත පිහිටවාගෙන ඉන්න එකම නෙමෙයි. එතන සමාධිය කියලා කිව්වේ මොකද්ද? පළවෙනි ධ්‍යානෙ. පළවෙනි ධ්‍යානෙ සමාධිය පාවිච්චි, සිහිය පාවිච්චි කර කර පාවිච්චි කර කර පළවෙනි ධ්‍යානෙ උපදව ගන්න වීරිය ගන්න. ඒක මාර්ග ඥානෙට සම්බන්ධයි. එතන ප්‍රඥාව කියලා කිව්වේ අහෝ මේක දුකක් කියලා හිතන එක නෙමෙයි. එතන මාර්ග ඥානියට අදාළ ප්‍රඥාව කියලා කියන්නේ පින්වත්නි සියලුම ලෝකයේ ඇති වෙන එක, හේතුන්ගෙන් හටගත්ත සියල්ල ඇති වෙන එක, හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වියන එක, ඇතිවීම නැතිවීම කියන එක විතරයි ලෝකේ පවතින, වෙන මොකක්වත් ලෝකේ පවතින්නේ නැහැ. පරමාර්ථ සත්‍ය නම් ලෝකේ ඇතිවීම නැතිවීම විතරයි කියලා ඇතිවීම නැතිවීම දකින්න හැකියාව. ඒ හැකියාවට එයා එකතු වෙනවා. ඒක මොකද්ද? ඒක උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගත. ඔය ටික තමයි ඔය ටික ඔක්කොම වැඩ කරන්නේ සිහියම සම්මා සිහිය සහ නුවණ මත. එහෙනම් සිහිය සහ නුවණේ අවස්ථා තුනක් තියෙනවා. ඒකට අදාළ අවස්ථා තුනකදී ගුණධර්ම අවශ්‍යයි. පියවරෙන් පියවරට යන්න ඕන. අද මං හිතනවා මූලික தත්ත්වයක් නෑ. ඒක යවංකකම නැති මිනිසුන්ගේ. ඒ මූලික தත්ත්වයක් නෑ. ඒක යොච්චර දැඩි මිනිසුන්ගේ. හරි දැඩි මිනිස්සු. මූලික தත්ත්වයක් නෑ. ඉතින් මා එහෙනම් සම්මා දිට්ඨියට අදාළ කොටස කොහොමත් නෑ. මාර්ග ඥානීයටයි කොටස කොහොමටවත්ම නෑ. එනම් මෙන්න මේ විදියට පියවරෙන් පියවරට අපි ගුණධර්ම හැදුවොත්, වැඩුවොත්, දියුණු කළොත් පින්වත්නි අපට මේ දුක ඉවර කරන්න පුළුවන්. එබඳු දුකේ නිමාවක් පිණිස මේ දේශනාව ඔය පින්තුන්ලා සියලු දෙනාටම උපකාර වේවා. දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ ගල්කිස්සේ පදිංචි ශ්‍රීමතී විජේසිංහ මහත්මිය ඇතුළු පින්වත් පිරිසයි මේ උතුම් දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරන්නේ. ඉතින් ශ්‍රීමති විජේසිංහ මහත්මිය ඇතුළු පින්තුන්ට අපි ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. එතුමිය ඇතුළු මෙතනට සම්බන්ධ වී සිටින සියලු දෙනාටම කායික යහපත, මානසික යහපත, නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව වේවා. හැම දිනාටම ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි අධිෂ්ඨාන කරනවා. ඒත් එක්කම මේ උතුම් කුසලානිසංස ධර්මයන් පරලෝ සැපත් දෙමව්පියන් වන විශ්‍රාමික මුල් ගුරු ලියනෝරිසන් වෙරළුපිටිය පියාණන්ටත්, විශ්‍රාමික උපගුරු WDS ලියනෝරිසන් වෙරළුගොඩ මෑණියන්ටත්, පියතුමන් මෑණියන් ප්‍රධාන සියලු ඥාතීන්ට අනුමෝදනා කරනවා. එවගේම ශ්‍රීමති විජේසිංහ මහත්මියගේ නමින් මිය පරලෝකීය වර්ග පරම්පරානුගත සංසාරගත සියලු ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. භවගාමී ජීවිත සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා, සසර දුක් ගෙවා ලබන උතුම් මමා නිවන් පිණිසම මේ කුසලානි සංස ධර්මයන් හේතු උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරමු. දායකත්වයේ දරුවේ පින්වත් මහත්මියටත්, එතුමීගේ ස්වාමි පුරුෂයාණන් වන සෝමපාල විජේසිංහ මහත්මයාටත්, සුජීවත්ව සිටින සහෝදර සහෝදරියන්ට, ඔවුන්ගේ දූ දරුවන්ට, මුණුබුරුමිනි පිරියන්ට, පවුල්වල සියලු දෙනාටම මේ කුසල් උපනිශ්‍රේ වේවා. කායික මානසික සුවපත් බව වේවා, චිරජීවනයේ වේවා, මෙලොව යහපත වේවා, පරලොව සුගතිය වේවා. හැම දිනාගේම ජීවිත වඩා ධර්මයෙන් ආලෝකමත් වේවා. ජීවිත අවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම ලක්වාසී ලෝකවාසී ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාටම ආශිර්වාදයක් වේවා. මේ කුසලානිසංස ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නට මේ කුසල් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සතරවරං රජදරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත්, අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින, පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ උතුම් කුසලානිසංස ධර්මයන් නිවන් පිණිස නිවන් දොරටුවක් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං.